ගරු නිලන්සි කොට්ටහච්චි මන්ත්‍රීතුමනි ඔබතුමීට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි. අද දිනේදී අංක 2019 අංක 15 දරන පනතින් සංශෝධිත 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනත ප්‍රකාරව පිහිටවන ලද ශ්‍රම වාසනා අරමුදල විසිරුවා හැරීම සම්බන්ධයෙන් වන විවාදය. නමුත් විවාදයට අදාළ කරුණු ඉදිරිපත් කරන්න කලින් මම කල්පනා කරා අද දිනේදී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු 22 ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනතට සිදු කෙරෙන සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අදහස් මතවාද තර්ක ඉදිරිපත් කළ නිසා ඒ සම්බන්ධයෙන් යමක් කියන්න. විශේෂයෙන්ම වර්තමාන රජයේ විදිහට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලිකව කාරණා දෙකක් පිළිබඳව අවධානයට ලක් කරලා තියෙනවා. එකක් තමයි මේ අසීමිත නඩු ප්‍රමාදයට පිළිතුරු දෙන එක. ඒ වගේම අංක 2 මේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් තියෙන ජනතා විශ්වාසය ඉහළ නංවන එක. මේක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි පැහැදිලිව පොරොන්දු වෙච්ච කාරණා දෙකක්. ඒ වෙනුවෙන් අපි කටයුතු කරමින් තියෙනවා අවුරුද්දකුත් මාස 8ක කාල පරිච්ඡේදයක් තුල. අපි අපේ රටේ අධිකරණ පද්ධතිය තුල යම් සාධනීය වෙනස්කම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා එවෙන්. ඒ වගේම නව අධිකරණ ඉදිකිරීම සඳහා අපි පියවර අරගෙන තියෙනවා. පවතින අධිකරණවල හඳුනාගත් අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීලා තියෙනවා. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ හරහා නඩු කටයුතු ශක්තිමත් කරලා තියෙනවා. කාලය කළමනාකරණය කරලා ඒවා කාර්යක්ෂම කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මිනිස්සු අවුරුදු ගණන් තමන්ගේ නඩුවාරය එනකන් මුදල් එකතු කරගෙන තමන්ට ඉටු නොවූ යුක්තිය අධිකරණය හරහා ඉටු කරගන්න බලාපොරොත්තු සහගතව ඉන්නකොට ඒ නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහාත් ජනතාවට අධිකරණය සම්බන්ධයෙන් තියෙන ඒ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාත් අපි රජයක් විදිහට අවශ්‍ය කරන පරිසරය හදමින් යනවා. අන්න එතනදී අපි කල්පනා කරනවා අධිකරණ පද්ධතිය තුළ පරිණත අත්දැකීම් සහිත විනිශ්චයකාරවරුන් තවදුරටත් යම්කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ රඳවා ගැනීම තුළින් අපිට පුළුවන් වෙනවා කියලා ඒ ලබා දෙන යුක්ති සහගත තීන්දුවල ගුණාත්මක භාවය තවදුරටත් වර්ධනය කරන්න. ඉතින් අපි 22 ව්‍යවස්ථා සංශෝධනය තුළින් අධිකරණ සංවිධාන පනතට සිදු කිරීමට නියමිත මේ සංශෝධන තුළින් අපි ඉලක්ක කරන්නේ විපක්ෂයේ තර්ක කරන විදිහට තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කරන ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි. ප්‍රාථමික අධිකරණ වලින් පටන් ගත්තාම උපරිම අධිකරණ දක්වා සමස්ත අධිකරණ පද්ධතියේම විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය වසර 2ක් දීර්ඝ කිරීම හරහා කාගේවත් බලාපොරොත්තුවලට අධිකරණ ක්ෂේත්‍රයේ තුල උසස් වීම සඳහා තියෙන ඒ සිහිනවලට මේ වසර 2ක සේවා දිගුව හරහා බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපි ජාත්‍යන්තරයේ කුණුවක්කියට වැටෙනවා කියන විපක්ෂයටම තමයි අපි මේ උත්තර දෙන්නේ. ජාත්‍යන්තරයේ දියුණු ලෝකයේ රටවල් ගත්තහම ඒ රටවල් වල අධිකරණ පද්ධතිය තුළ ගුණාත්මක අධිකරණ සේවාවක් ලබා දෙන විනිශ්චයකාරවරුනුත් සමහර රටවල් වල සම්පූර්ණ ජීවිත කාලය පුරාම සමහර රටවල් වල පිළිගත් නිශ්චිත දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා ඒ අයගේ සේවාව ඒ රටේ ජීවත් වන මහජනතාව වෙනුවෙන් අධිකරණ පද්ධතිය වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විපක්ෂය බලාගෙන හිටියා අපි ආණ්ඩුව ගත්තට පස්සේ මාස 3න් ආණ්ඩුව ඉවරයි අපි ගෙදර යනවා කියලා. ඊට පස්සේ මාස 6න් මේක වැටේ කිව්වා. මාස 9න් වැටේ, මාස 12න් වැටේ, මාස 3න් 3ට අපි වැටෙනකන් විපක්ෂ බලන් හිටියා. දැන් කියනවා මේ 22 ව්‍යවස්ථා සංශෝධනය හෝ හා අධිකරණ සංවිධාන පනතට ගේන මේ සංශෝධනය හරහා ආණ්ඩුව වැටෙනවා කියලා. ඉතින් ඔය විපක්ෂෙම තමයි අපි 3න් 3ට වැටෙනකනුත් බලන් හිටියේ. ඒක තමයි කියන්න තියෙන්නේ. අපි මේ රටේ මහජනතාවට පොරොන්දු වෙච්ච දෙයක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අපි පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අද විවාදයට අදාළ කාරණා ගැන කල්පනා කරෝතින්. මේ ශ්‍රම වාසනා අරමුදල කියන එක පිහිටෙව්වෙම නිශ්චිත අරමුණු 6ක් ඇතුව. පනතේ පැහැදිලිව කියලා තියෙනවා මේක හරහා බලාපොරොත්තු වෙලා තියෙනවා සේවා නියුක්තිකයන්ගෙන් යැපෙන්නන්ගේ සුභ සාධනය ප්‍රවර්ධනය කිරීම. ඒ අය සේවයේ යෙදී සිටියේදී ආයතන වැහුවත් පූර්ව දැනුම් දීමක් නැතුව එයට මූල්‍ය වෙනත් ආධාර ලබා දීම වෛද්‍ය සහ වෙනත් පහසුකම් සැපයීම විශේෂයෙන්ම මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ කම්කරුවන්ට සේවා නියුක්තිකයන්ට නීති ආධාර අවශ්‍ය වෙනවා නම් යම් යම් නීති කෘත්‍යයන් සඳහා ඒවා ලබා දීම පවා මේ ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරයන් විදිහට හඳුනගෙන තියෙනවා නමුත් පහුගිය කාල පරිච්ඡේදය තුල ඒ ඉෂ්ට වුණේ නැහැ ඒ වගේම తాවකාලිකව ආධාර සැපයීම සේවා නියුක්තිකයන්ට මේ අරමුදල හරහා සිදු කළ යුතුයි ඔවුන්ට විරුද්ධව යම් කිසි විනය පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා නම් ඒ වගේම ව්‍යසන අවස්ථාවල මූල්‍ය සහ වෙනත් පහසුකම් සැලසීම සුබ සාධනය සඳහා විශිෂ්ට සේවයක් කර ඇති අයට ත්‍යාග පිරිනැමීම මෙන්න මේ හය තමයි පනතේ දක්වලා තියෙන පැහැදිලිව දක්වලා තියෙන අරමුණු හය හැබැයි දැන් පහුගිය කාල පරිච්ඡේදයේ තියා බැලුවහම අපිට පේනවා මේක මේ අරමුණු වෙලුවෙන් යොදවාගෙන තියෙනවාද කියන එක දැන් 2018 19 20 ජාතික විගණන කාර්යාලයේ ත්‍රිවාර්ෂික වාර්තාව ඉතාම හොඳින් තත්වා ගණනය කළ මතය යටතේ මූල්‍ය ප්‍රකාශන අනුව දක්වලා තියෙනවා ඔඩිට් එක හරියටම කරලා තියෙනවා කියලා. මේක කියනවා විගණන වාර්තාව අනුව ලොතරැයි ආදායම අඩුවෙමින් තිබෙන අවස්ථාවක අරමුදලේ අරමුණු වෙනුවෙන් නෙවෙයි මේ මුදල් යොදවලා තියෙන්නේ කියලා. පැහැදිලිවම සඳහන් වෙනවා 2020 මේකේ ආදායම රුපියල් මිලියන 332යි 2021 347යි රුපියල් මිලියන 15කින් වැඩි වෙලා 2022 379යි 32කින් වැඩි වෙලා 2023 410යි හැබැයි 2024 වෙනකොට ඍණ රුපියල් මිලියන 59යි ඒ කියන්නේ 351 දක්වා අඩු වෙලා තියෙනවා ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 2023 දී 108ක් වෙච්ච වර්ධන ප්‍රතිශතය 100ට ඍණ 14ක් දක්වා තමයි පහත බැහැලා තියෙන්නේ එතකොට ලොතරැයි ආදායම අඩු වෙමින් තියෙන අවස්ථාවක මේ ශ්‍රම වාසනා අරමුදල මොනවටද මේවා යෙදෙව්වේ කියන එක අපිට ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. මොකද අපි නියෝජනය කරන්නේ මේ රටේ මහ ජනතාව. දැන් අතීතයට පොඩ්ඩක් ගියොත් 2018 දී මේ අරමුදලෙන් ලබාගත් මුදල් සැලසුම් සහගත සේවක සුබසාධන වැඩසටහන් සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කරලා නැහැ කියලා මේ විගණන වාර්තා අනුව දක්වලා තියෙනවා. මේ අරමුදල් භාවිතයේ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්න.
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමිය විනාඩි දෙකක කාලයක් ලැබෙන්නේ.
ස්තුතියි. 2019 කියනවා ක්‍රියාකාරී සැලැස්මේ වැඩසටහන් 7ක් ක්‍රියාත්මක කරේ නැහැ කියලා. ඒ කියන්නේ අරමුණු වලට මේවා යොදවලා නැහැ. 2020 මේ අරමුදලෙන් ලැබිය යුතු ස්ථාවර තැන්පත් පොලිය නිසි පරිදි ගණනය කරලා නැහැ. එතකොට කොමේ වගවීම කියන එක ඒවා ඉටු වෙලා නැහැ. ඒ වගේම අතීතයට ගියෝතින් එවකට කම්කරු විෂයභාර අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු මනුෂ්‍ය නානායක්කාර හිටපු මන්ත්‍රීතුමා අමාත්‍යතුමා එවකට මේ අරමුදලෙන් සුබසාධනය කියන පරමාර්ථයෙන් යම්කිසි ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 6.6ක් වෙන් කරලා තියෙනවා බෝඩ් එකෙන් අනුමත කරගෙන. ඒ නිශ්චිතවම පාසල් බෑග් පොත් මිල දීගෙන බෙදන්න. හැබැයි 2024ට කලින් එහෙම ව්‍යාපෘතියක් මේ අරමුදලෙන් කරලා නැහැ. 2024 තමයි මේක කරන්නේ. එතකොට ඒකේ අරමුණ මොකක්ද කියලා මේ රටේ මහ ජනතාවට කල්පනා කරලා බලන්න පුළුවන්. මෙහෙම රුපියල් මිලියන 6.6ක් වෙන් කරගෙන යනකොට තව රුපියල් මිලියන 66ක් අතිරේකව මේ ප්‍රොජෙක්ට් එකටම වෙන් කරනවා ස්කූල් ඒඩ් වරහන් තුල ස්පෙෂල් කියලා රුපියල් මිලියන 66ක් ඒ අතර තියෙනවා අමතර පරිපාලන වියදම් විදිහට රුපියල් මිලියන 10.86ක් එතකොට මේවා බෙදලා තියෙනවා 2024 බුත්තල වැල්ලවායේ ඒ වගේම මහනුවර දරුවන්ට බෙදා හැරලා තියෙනවා දරුවන්ට මේ පාසල් බෑග් උපකරණ දීපු එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි සැලසුම් සහගතව ඒ සියලුම ප්‍රතිලාභ ලැබිය යුතු තැන්වලට යෙදෙව්වද ඒකේ අරමුණ මොකක්ද කියන එක ප්‍රශ්න කරන්න මේ රටේ මහ ජනතාව වෙනුවෙන් අපිට අයිතියක් තියෙනවා ඒ නිසා මේකේ මූල්‍ය තිරසාර භාවය පිළිබඳව කලමනාකරණය පිළිබඳව මේකේ විනිවිද භාවය පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා ඒ අනුව අපි කල්පනා කරන්නේ මේක ඈවර කරන්න ඕනේ කියලා හැබැයි මේක ඈවර කරන්න අපි කමිටුවක් මගින් නිර්දේශ කරන ගමන්ම ආණ්ඩුවක් විදිහට අමතක කරපු නැති පැත්තකුත් තියෙනවා ඒ තමයි අරමුදලේ
කාලය
මට විනාඩි එක කාලයක් දෙන්න මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අරමුදලෙන් කරන ලද කාර්යභාරය තවදුරටත් ඉටු කිරීම සඳහා ආණ්ඩුවක් විදිහට අපි පියවර ආරම්භ තියෙනවා. අපි ඒ වෙනුවෙන් විශේෂයෙන් කමිටුවක් නම් කරලා විවිධ පුද්ගලයන්ගෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ අරමුදලෙන් බලාපොරොත්තු වෙච්ච අරමුණු 6ක් තියෙනවා. ඒ අරමුණු 6 කිසිම මොහොතක මේ අරමුදල ඈවර කරා කියලා අපි ආණ්ඩුවක් විදිහට අමතක කරන්නේ නැහැ. කම්කරු විෂය බහර අමාත්‍යවරයා තමාගේ විෂය පතේ යටතේ මේ හරහා ඉටු වෙච්ච මේ කාර්යභාරය තවදුරටත් ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ ක්‍රියාකාරී සැලැස්ම හරහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඉදිරියටත් කරනවා. මොකද අපි මේ රටේ මහජනතාවගේ හැම බදු මුදලකටම හැම රුපියලකටම වග කියන ආණ්ඩුවක් විදිහට අපි අද මේ ඈවර කරන ආයතනය ඈවර කරන්න අපිට සාධාරණීකරණය සඳහා හේතු තියෙනවා. හැබැයි එතනින් එහාට එහි අරමුණු වලින් මිදෙන්නේ නැතුව ඒ තවදුරටත් ඉටු කිරීම සඳහා ආණ්ඩුවක් විදිහට සාමූහික වගකීමක් දරනවා මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් කියන එකත් කියමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.